යෝජනාංකයක
අපරාධ නඩුවිදාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
දෙවෙනි වර කියවීම.
ඇගරැසිමේ පැයක් බැගෙරුවා අපිට කෙටි අදහස් ප්‍රකාශ කරන්න අපිට
හරි ඒ අවස්ථාව තියෙනවා. ඉතින් ඒක ඉක්මන් කරන්න. ඒකයි මම මේ කියන්නේ පැයක වීගෙන යනවා. ඒක තියෙනවා. අවස්ථාව තියෙන හැබැයි ඉතින් පැයක වීගෙන යනවා ඉක්මන් කරන්න.
මං හිතුවා මේ කලබලෙ මේව සම්බන්ධ කරන්න යනවා කියලා.
නෑ නෑ එහෙම එකක් නෑ. ඉක්මනට ඔය පැය භාවිතා
හැමදාම ඉන්නේ ඒකනේ. අපි හාක බලාගත්තොත් සම්බන්ධයි කියනවා.
ඉතින් තමුන්නාන්සලා මේ ඒක වෙන වෙන දේවල් වලට පාවිච්චි කරනවනේ වෙන් කරව පැය. ඒකනේ මේ තියෙන ප්‍රශ්නේ.
නෝ
හරි
දැන් කරගෙන යන්න බෑ අපිට පැයක් ඕන.
හරි ඉතින් ඉක්මනට කරගෙන යන්න.
ඕකේ.
ඒ පැයත් නැස්ති කරන්නේ නැතුව.
ගරු කතානායකතුමනි අද දින මේ ඉදිරිපත් කරන අපරාධ නඩුවිදාන සංග්‍රහයට සංශෝධනය මගින් අපි බලාපොරොත්තු වෙනවා පනතේ වගන්ති කීපයක් සංශෝධනය කරන්න. ඒක මම ගරු කතානායකතුමනි න්‍යායපත්‍රයේ දෙවැනි අංගය විෂවර්ග
අංක දෙකක් ඉදිරිපත් කරුවොත් හොඳයි කරු එමුතුමා.
ඖෂධ වර්ග ආඥා පනතේ රෙගුලාසි
කරු එමුතුමා. ඒක මම අංක දෙකක් ඉදිරිපත් කරගෙන යන්නේ.
දෙක එකම එක තමයි කරු කතානායකතුමනි. මම එයත් ඉදිරිපත් කරනවා. ඒ අනුව මේ දෙකම සම්බන්ධව මම ප්‍රකාශ කරන්නේ කරු කතානායකතුමනි. අපේ රටේ අපරාධ නඩුවිදාන සංග්‍රහය දැනට පවතින 1979 පාර්ලිමේන්තුව සම්මත කරගත්ත අපරාධ නඩුවිදාන සංග්‍රහය. මීට පෙර බ්‍රිතාන්‍ය සමයේ තමයි 1800 ගණන්වල තමයි අපරාධ නඩුවිදාන සංග්‍රහයක් අපේ රටේ ක්‍රියාත්මක වුණේ. 1973 යුක්තිය පසඳලීමේ පනතෙන් එය අහෝසි කළත් නැවත වතාවක් යම් යම් සංශෝධන සහිතව තමයි මේ අපරාධ නඩුවිදාන සංග්‍රහය බලාත්මක වුණේ 79 පටන්. ඒතොර එහි වගන්ති කීපයක් තමයි අපි සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. 185 වන වගන්තිය, 203 වගන්තිය සහ 238 යන වගන්ති. මේ මගින් අපි සිදු කරන්න ගරු කතානායකතුමනි අපේ රටේ නීති ආධිපත්‍ය සම්බන්ධව යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව අවුරුදු 100කටත් වඩා වැඩි තිබුණු විෂමතාවයක් අපි දුරු කරන්න තමයි මේ සංශෝධනය ගේන්නේ. ඒ විෂමතාවයේ විදිහට හඳුන්වන්නේ ගරු කතානායකතුමනි සමහර තැනැත්තන් යම් යම් අපරාධ චෝදනාවලට චෝදනා ලබලා ඔවුන් සැකකරුවන් විදිහට සමහර වෙලාවට දවස් 14ක් දවස් 28ක් ඉන්නවා රිමාන්ඩ් බාරේ. සමහර සැකකරුවන් අවුරුදු 2 3 4 ඉන්නවා. සමහර අය අවුරුදු 10 හිටපු අයත් ඉන්නවා. එතකොට ඒ උදවියගේ නඩුවට ඔවුන් වැරදිකාරය වුණාට පස්සේ ඒ වරදේ ස්වභාවය අනුව ගරු අධිකරණය විසින් අවුරුදු 5ක හෝ 10ක යම් කාල සීමාවක් 20ක් වෙන්න පුළුවන් යම් කාල සීමාවක් සිරගත කොට තබන්න කියලා තමයි තීන්දුව ලබා දෙන්නේ. එතකොට ඒ තීන්දුව සමහරලාට මහේස්ත්‍රාත් අධිකරණ වලින් දෙන තීන්දුව සමහර තීන්දුව මහා අධිකරණ වල අධිචෝදනා වලට වැරදිකරුවන් වෙච්ච චූදිතයන් සම්බන්ධව දෙනු ලබන තීන්දුව. එහෙම තීන්දුව ලබා දුන්නට පස්සේ චූදිතයන්ට අයිතියක් තියෙනවා අභියාචනයක් කරන්න. මහා අධිකරණයෙන් නම් අභියාචන අධිකරණයට, ත්‍රිපුජ්‍යල මහා අධිකරණයකින් නම් ශ්‍රේෂ්ඨ අධිකරණයට, මහේස්ත්‍රාත් අධිකරණයකින් නම් මහා අධිකරණයට. එතකොට මහා අධිකරණයේ තීන්දුව වලට විරුද්ධව නැවත වතාවක් අභියාචන අධිකරණයට හෝ ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනා කිරීමේ ක්‍රමයේ පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම හොඳ සාර්ථක ක්‍රමයක්. ලෝකෙ පිළිගත් ක්‍රමයේ තමයි ඒක. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ ගරු කතානායකතුමනි යම් තැනැත්තෙක් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටිනවා ඔහු වරදකරු කරනතේ. එතකොට ඔහු වරදකරු කරාට පස්සේ ඔහු අභියාචනයක් ඉදිරිපත් කරපුවාම ඉහළ අධිකරණයට සමහරලාට ඇප දෙන්නේ නැහැ. එතකොට ඇප දෙන්නේ නැතුව තබාගෙන ඉන්න කාල සීමාවත් අපි දකිනවා අවුරුද්ද 2 3 4 ඉන්නවා. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අවසාන අධිකරණ බලයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියනවා පහළ අධිකරණය දීපු තීන්දුව අපි ස්ථිර කරනවා. ඒ කියන්නේ අවුරුදු 10ක සිරදඬුවම ස්ථිර කරනවා. එහෙම නැත්නම් නීතිපතිතුමා කරන ලද ඇපෑලක් නම් සමහර වෙලාවට දඬුවම් නොදීපෙනකොට දඬුවම නියම කරන්නත් පුළුවන්. එතකොට මේ වගේ තත්වයක් තුළ රිමාන්ඩ් බාරයේ සිටිනවා යම් කිසි කාල සීමාවක් අභියාචනයක් ඉදිරිපත් කරොත් අභියාචනයේ පැවතිද්දී ඉන්ටරිම් පීරියඩ් එක පෙන්ඩින් ඇපීල් එතනත් ඔහු රිමාන්ඩ් බාරයේ තමයි ඉන්නේ. වරදකරුවෙක් විදිහට නෙවෙයි ඉන්නේ. මොකද අභියාචනයක් තියෙන නිසා. දොර අභියාචනාධිකරණය මම උදාහරණයකට ගත්තොත් අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරන ඔහුට වසර 10ක සිරදඬුවමක් දෙන්න කියලා. හැබැයි ඒ තැනැත්තා මේ වෙන විටත් අවුරුදු සමල්ලට 5ක් රිමාන්ඩ් බාරේ ඉඳලා තියෙනවා. මට එහෙම එක අවස්ථාවක් දැක්කා ගරු කථානායකතුමනි, ඒක තැනැත්තෙකුගේ තීන්දුව ස්ථිර කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවුරුදු 10ක සිරදඬුවම ස්ථිර කරලා තියෙනවා. නමුත් ඔහුට එරෙහිව නඩුව පැවරීමේ කාලය සහ අභියාචනයේ පැවතියදී ඔහු රිමාන්ඩ් බාරේ හිටපු කාලය ගත්තොත් අවුරුදු 18යි. ඒ අවුරුදු 18 ගත කරපු මිනිහා තව අවුරුදු 10ක් ඉන්න ඕන. එතකොට ඇත්ත වශයෙන් ඒ මනුස්සයාට දෙන දඬුවම අවුරුදු 28යි. ඉතින් මේක නීතියේ කිසිදු සාධාරණත්වයක් නැහැ. අපි අවුරුදු 100 ගණනක් මේ පිළිබඳව ඇහැරලා බලලත් නැහැ. දසදහස් ගණනක් සිරකරුවෝ අදටත් මේ අසාධාරණයට ලක් වෙලා ඉන්නවා. රිමාන්ඩ් බාරේ 10ක් ඉඳලා දඬුවමටත් 10ක් ඉන්නවා. ඉතින් ඒ කාල සීමාවල් ඇත්ත වශයෙන්ම ඔහු රිමාන්ඩ් බාරේ ඉන්නවයි ඔහු හිරේ ඉන්නවයි කියන එකේ වෙනසක් නැහැ. ඔහුගේ අයිතිය අහිමි කරලා ඔහු සිරගත කරලා තමයි ඉන්නේ. දෙකම එකයි, නම විතරයි වෙනස්. ඔහු රිමාන්ඩ් බාරේ ඉන්නවා වරද කරනාට පස්සේ සිරගත සිර බාරේ ඉන්නවා. ඉතින් මේ නමේ වෙනස ඇරෙන්නට ඔහුට කායික මානසික වශයෙන් දරන්න තියෙන වේදනාව පීඩනය එකමයි. ඒක නිසා අපි මේ නීතිය වඩාත් මානුෂීය මුහුණුවරක් ගන්න ඕන. මේ නීතිය සාධාරණ වෙන්න ඕන. ඒ මනුස්සයා කරපු වරදට වසර 10ක කාලයක් සිරගත කර තිබීම ප්‍රමාණවත් නම් ඒ වසර 10ක කාලය ඔහුට දඬුවම නියම කිරීමට පෙර සිටි කාලයක් ඊට පසුව සිටින කාලයක් එකට ගණන් ගත යුතුයි. මං හිතන්නේ අපේ ගරු මෙතුමාල මන්ත්‍රීතුමාල මේකට කවටවත් කවුරුවත් විරුද්ධ වෙයි කියලා. මේක ඉතාමත්ම මානුෂීය යුක්තිය පසඳලීම සඳහා අපි පිළිගත යුතු නවීන ලෝකයේ දියුණු සමාජයේ මානවහිමිකම් ගරු කරන සමාජයක මේ විය යුතු දෙයක්. ඉතින් ඒ අනුව අපි ඒ බලතල මහේස්ත්‍රාත් අධිකරණයටත් මහාධිකරණයටත් අභියාචන අධිකරණයටත් ලබා දෙනවා යම් තැනැත්තෙක් අවසාන තීන්දුව දෙනකොට හෝ මුල් තීන්දුව දෙනකොට ඔහු රිමාන්ඩ් බාරයේ හෝ අභියාචනයේ පැවතියදී රිමාන්ඩ් බාරයේ සිඳ තිබෙනවා නම් ඒ කාල සීමාව ඔහුට දෙන ප්‍රධාන දඬුවමේ කොටසක් විදියට හිලව් කරන්න කියලා. ඉතින් ඒ ඔව්
ගරු කථානායකතුමනි, ඔබතුමා කියන කාරණේ සාධාරණ පැත්තකුත් තියෙනවා. හැබැයි දැන් සමහර විට අධිකරණයේ ඔබතුමා කිව්වා වගේ වසර 10ක දඬුවම නියම කරන්නේ බරපතල වැඩ ඇතුව වෙන්න පුළුවන්. ඔව්. නමුත් අර අවුරුදු ඔබතුමා කියපු අර 18 උදාහරණයක් ගත්තොත් ඒ එහෙම බරපතල වැඩ ඇතුව ගිවිච්ච අවුරුදු 18ක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක රිමාන්ඩේ එහෙම තත්වයක් නැහැ. එතකොට ඒ විදිහේ පරස්පරතාවයක් කොහොමද ওই නීතියෙන් අපි විසඳගන්නේ කියන එක මම අහන්න කැමතියි.
ඔබතුමා අහපු ප්‍රශ්නේ හොඳයි. ඒකට උත්තරේ මේ සංශෝධනයේ ඇතුළෙම තියෙනවා. ඒකට උත්තර සපයන්නේ මේකෙදි විනිසුරවරුන්ට අපි නීතිය මගින් කියනවා මේ කාල සීමාව හිලව් කරන්න කියලා. ව්‍යතිරේකී අවස්ථාවක් විනිසුරවරුන්ට ලබා දීලා තියෙනවා. එකක් තමයි ස්ටැටියුටරි පනිෂ්මන්ට්. දැන් අවම වශයෙන් අවුරුදු 10ක් දිය යුතුමයි කියලා තියෙන වරදකට වරදකරුවෙක් වුණොත් මේ අභිමතය ක්‍රියාත්මක කරන්න බෑ. යම්කිසි ආකාරයක විනිසුරවරයාට ඒ වරදකාරයාගේ වරදේ ස්වභාවය සහ ඔහුගේ අතීතය පිළිබඳව පෙනෙනවා නම් මොහුට ඒ වගේ සහනයක් ලබා දීම සමාජයට අහිතකරයි කියලා විනිසුරවරයාට අභිමතය දීලා තියෙනවා ගරු කථානායකතුමනි. හේතු දක්වලා මේ කියන සහනය ඒ තැනැත්තට දෙන්නේ නැහැ කියලා. ඔබතුමා කිව්ව විදිහට තමල්ලාට පාතාල කල්ලියක් වෙන්න පුළුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනැත්තෙකුට කෙනෙකුට මේක දෙන එක සාධාරණ නැහැ. ඒක මාත් පිළිගන්නවා. ඒක නිසා ඒ අභිමතය විනිසුරුතුමාට ඉතුරු කරලා තියෙනවා. එතකොට විනිසුරුතුමාට විශාල වගකීමක් තියෙනවා. මේ සහනය සාමාන්‍ය සිරකරුවෙකුට ලබා දිය යුතුයි. හැබැයි අසාමාන්‍ය තත්වයකදී ඔහු රටට සමාජයට වගකිය යුතු තීන්දුවක් ලබා දෙන්න ඕනේ. එතෙන්දී ප්‍රවේශංකාරී වෙන්න ඕනේ. ඒක නිසා විනිසුරවරයාට බලේ තියෙන මම මෙන්න මේ හේතුව නිසා මේ සහනය මේ තැනැත්තට දෙන්නේ නැහැ කියලා. ඒක තමයි මූලික වශයෙන් මේ පනත් කෙටුම් පතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේක ගරු කථානායකතුමනි, නීති ශාස්ත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් එක්ක, ගරු විනිසුරුතුමන්ලා එක්ක, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් එක්ක, ඒ වගේම නීතිඥ සංගමය සමග තවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් යනාදී බොහෝ දෙනෙක් එක්ක වසර කිහිපයක් තිස්සේ මේක සංවාදයට ලක් වෙලා තමයි අපි ආවේ. හැබැයි ගරු කතානායකතුමනි, මේකේ තව අඩුපාඩුවක් තියෙනවා, අපි ඒකත් කියන්නට ඕන. ඒකටත් තමුන්නාංශලාගෙන් අපි යෝජනා බලාපොරොත්තු වෙනවා. දැන් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ අනාගතයට, මේක අතීතයට බලපාන්නේ නැහැ. එතන ඉඳලා නඩු තීන්දුව දෙන්න මේක අද සම්මත කරොත් ඔබතුමා අසම් කරපු දාස ඉඳලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දැනට සිරගත වෙලා ඉන්නවා රිමාන්ඩ් භාරයේ වසර 10 15 හිටපු අය. එතකොට ඒගොල්ලන්ට මේකෙන් සාහනයක් එන්නේ නැහැ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අපරාධ නඩු විධාන සංග්‍රහයට විශේෂ විධි විධාන පනතක් ගෙනල්ලා දැනටත් සිරගත වෙලා ඉන්න අයටත් මේ සාහනය දෙන්න කියලා අපි ඔබතුමාලගේ අදහස් සහ සහයෝගය ඒකට බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණය ගරු මේ කතානායකතුමනි, 2013 නොවැම්බර් මාසයේ 27 වෙනිදා මා නිකුත් කරපු නිවේදනය විෂ වර්ග අබින්ස අන්තරාදායක ඖෂධ වර්ග ආඥාපනත යටතේ රෙගුලාසි. අපි මේ රෙගුලාසිත් ඉතාමත්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරලා තමයි කරේ. ගරු කතානායකතුමනි, අපි දන්නවා මේ අධිකරණවලට නඩු භාණ්ඩ විදියට ඉදිරිපත් වෙනවා විෂමද්‍රව්‍ය, හෙරොයින්, අබින්, අයිස්, ගංජා, නොයිකුත් දේවල් එනවා. මේවායේදී අධිකරණ පද්ධතියට සමහර වෙලාවට යම් කාරණා පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. අධිකරණවල නඩු භාණ්ඩ ගබඩාවල තමයි මේව ගබඩා කරලා තියෙන්නේ. එහෙම නැත්නම් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගබඩාවල. දැන් මේ රස පරීක්ෂක වාර්තා එනකන් සමහර වෙලාවට, එහෙම නැත්නම් නඩුවේ අවසාන තීන්දුව දෙනකන් මේව පරිස්සම් කරන්න ඕනේ. මේව පරිසම් කරන්න අධිකරණ ගබඩාවල තියෙනකොට සමහර වෙලාවට අධිකරණ සේවකයෝ දැන් මේනකොට විශාල සංඛ්‍යාවක් හිරේ ඉන්නවා. මේව අධිකරණ මේ නඩු භාණ්ඩ වලින් මේව හොරකම් කරලා නැවත වෙළඳපොළට විකුණනවා. ඉතින් එහෙම වාර්තා ගණනාවක් සිද්ධ වුණා. නඩු කබ ගොඩක් පවතිනවා. ඒ වගේම මේව පරිසම් කරගන්න එක අපිට හරි ප්‍රශ්නයක්. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හරි ප්‍රශ්නයක්. මේව අගුළු දාලා මුරකාරයව දාලා මේව තියාගත්තා කියලා කිසි පළක් නැහැ. මේවා විනාශ කරන්න નિયમિતයි. හැබැයි අපිට නඩුවේ තීන්දුව දෙනකම් විනාශ කරන්න බෑ. ඒක නිසා අපි නීතිය වෙනස් කරා. ඒ නීතිය වෙනස් කරපු නිසා විෂ වර්ග අබින්ස අන්තරාදායක ඖෂධ පනත අපි සංශෝධනය කරා. ඔබතුමාලාට මතකයි මීට අවුරුද්දකට කමාරකට කලින් ඒ අනුව රෙගුලාසි හදන්න බලේ දීලා තියෙනවා. ඒ රෙගුලාසි අනුව අපි කියන්නේ මේකෙන් මේ රෙගුලාසි මගින් නියම කරලා තියෙන්නේ යම් නඩුවක් සම්බන්ධව විෂමද්‍රව්‍යයක් අත්අඩංගුවට ගත්තම ඒ විෂමද්‍රව්‍ය පිළිබඳව පූර්ණ රස පරීක්ෂක වාර්තාවක් ලබාගෙන ඒවායේ දැවටුම්, ඒවායට අදාළ වෙනත් සාක්ෂි, ඒවා ඡායාරූපගත කිරීම, මේ සියල්ල කරලා හදිසියවත් යම් සැකයක් ඇති වුණොත් ග්‍රෑම් 1ක් හෝ 5ක් හෝ නඩුවේ ප්‍රමාණය අනුව, තිබෙන ප්‍රමාණය අනුව ග්‍රෑම් 1ක් හෝ 2ක් හෝ 5ක් වගේ විනිසුරුවරයා විසින් නියම කරන ලබන පොඩි ප්‍රමාණයක් සාම්පලයක් තියාගෙන ඉතුරු ටික විනාශ කරන්න ඕන. එතකොට ඒ විනාශ කිරීම සඳහා ක්‍රමවේදයක් මෙතන තියෙනවා. ඒකට විනිසුරුවරයා සම්බන්ධ වෙනවා, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සියල්ල සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේක විනාශ කිරීමේදී අපිට විශාල ප්‍රශ්න මතු වුණා, පාරිසරික ප්‍රශ්න මතු වුණා. ඒක නිසා රාජ්‍ය ආරක්ෂක මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් අපිත් ඒකාබද්ධව මේ පිළිබඳව අවුරුද්දකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්තුවා. ඒ අනුව පාරිසරික ප්‍රශ්න විසඳන්න අවශ්‍ය නිසා අපි විශේෂඥ උපදෙස් ලබා ගත්ත අන්තරායකාරී ඖෂධ අධිකාරිය විශේෂයෙන්ම මේකට මැදිහත් වුණා. ඒක පාරිසරික විශේෂඥයෝ මැදිහත් වුණා. ඒ අනුව ඔවුන් අපිට උපදෙස් දුන්නා මේවා මහජනතාව ගැවසෙන තැන්වල විනාශ කරන්න තහනම්. විනාශ කරන්න හොඳ නැහැ. ඒ වගේම මේක නූතන තාක්ෂණය පාවිච්චි කරලායි විනාශ කරන්න ඕන. ඒ කියන්නේ ඉන්සිනරේටර් වගේ එකක් පාවිච්චි කරන්න ඕන පරිසරයට හානි නොවන විදියට. ඒකේ සෙල්සියස් අංශක 800ට නොඅඩු, සෙල්සියස් අංශක 1100ට නොවැඩි උෂ්ණත්වයක් යටතේ තමයි මේක කරන්නට ඕන. එතකොට ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය අපි සොයලා බලලා වනාතවිල්ලේ පොලිසියට අයිති ඉඩමක් තියෙන වනාතවිල්ලේ ජනතාව අඩු ප්‍රදේශයක්, ඒ සඳහා ඉන්සිනරේටරයක් දැන් අපි ලබාගෙන මිලදීගෙන තිබෙනවා. මිලියන 18ක් විතර වියදමක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක දැන් සවිකිරීමේ කටයුතු කරලා හමාරයි. තව 10%ක් 5%ක් වගේ තියෙන්නේ. ලබන මැයි මාසය තුළ අපි ඉන්සිනරේටරේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙන විට පොලිස්පතිතුමා මේ නඩුවලට එකතු වෙච්ච භාණ්ඩ විදියට හෙරොයින් වගේ විෂ මද්‍රව්‍ය කිලෝ 300ක් විතර මුල් දිනේදී අපි විනාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉදිරියට අපි දිගින් දිගටම මාසෙන් මාසෙට මේවයි තක්සේරුවක් අරගෙන විනිසුරුතුමාලාගේ නියෝග පරිදි එදිනෙද මාසයකට වරක් මේ මද්‍රව්‍ය විනාශ කිරීමේ කටයුතු සිදු කරන්න තමයි මේ රෙගුලාසි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම ඔබ සියලු දෙනාගේම සහයෝගය long felt necessity. I appreciate that your view. I hope that all of you will give fullest support for this bill and the regulations.
Thank you. So, Iran.
Katanayakathumani, me 52 ta ape viruddhatwayak naha. Meka man hitanne meka kalin karanna thibba deyak. Namuth api dannawa dantawat samara vinishakarawuru danuwan deemeedi ribanda gihitupu kaalaya ganane kallai danuwan denne. නමුත් මේ පරිදෙන් පස්සේ නීතිය පාලනය ලැබෙනවා එය ගණනය කරන්න. මං ගරු කැමැතිතුමාගේ අවධානය යොමු කරන්න කැමති. මට නීතිමාතෘ ගණනාවක් කියලා තියෙන මේ නඩු තීන්දුව ලබා දීමේ ප්‍රබාදය කියලා. දැන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙපළක් එහා පැත්තට ගියා. ඉතින් එයා ඉවත් කරන්න අපි නඩු දාලා තියෙනවා. දැන් අපේ රටේ විවස්ථාව යටතේ මාස දෙකයි මේ නඩුව අහලා තීන්දුව දෙන්න ඕන. දැන් මේ නඩුවල නඩුව අහලා දාලා නෙමෙයි නඩුව අහලා මාස 3ක් වෙනවා. නමුත් තීන්දුව දීලා නැහැ. නඩුකරුවරු දෙන්නේ තීන්දුව ලියලා තියෙනවා. එක්කෙනෙක් පොඩ්ඩක් අතිවාදී කරනවා. මම නම කියන්නේ නැහැ. නමුත් මේක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් මම ගරු අපිටුබාර කියනවා. අර හෙල්ලෙන නඩුකාරයාට පරිවිඩයක් කරලා තීන්දුව දෙන්න කියන්නේ. මොකක් හරි තීන්දුවක් මොකක් හරි තීන්දුවක්. මොකද මේක විවස්ථාව උල්ලංඝනය කිරීමක්. 99 වගන්ති යටතේ මාස දෙකක් ඇතුළත නඩුව අහලා තීන්දුව දෙන්න ඕන. දැන් මෙතන නඩුව සාකිය අවසන් කරලත් මාස 3ක් විතර යනවා. ඉතින් මේක විවස්ථාව උල්ලංඝනය කිරීමක් මම නම කියන්නේ. හැබැයි මේ තීන්දුව අපි ලැබුණ නැත්නම් ඉක්බඩි අපිට ඊළඟ සැරේ නම කියන්න වෙනවා. මම ඒකත් කියන්න ඕන. මට කියන්න දෙන්න ඉතින්. Thank you sir.
ඔය ඉතින් ඉරාන් වික්‍රමරත්නත් තුම.
ඒ.
ඔව් මනෝ ගණේෂන්.
එමෙතුමා මේ ඔබතුමා කතාවෙන් කිව්වා මේ මොකද අර මේ දැන් අර සාන ලබා දීම සම්බන්ධව. අර කාල සීමා සම්බන්ධව. ඔබතුමා කිව්වා දැන් ඒක අනාගතයට තමයි බලපානවා කියලා. ඒ ඔස්සේ ඔබතුමා කිව්වා අපි අදස් ඉල්ලුවා දැනට ඉර බාර ඉන්න අය එකනේ. ඉතින් මානසික ප්‍රශ්නයක් ඒක. එයාටත් මේ සානේ ලබා දෙන්න ඕන කියලා මම හිතන්නේ. මොකද නැත්තම් ඒක මේ වැඩ භාගයක් මේක සම්පූර්ණ කරන්න කියලා ඉන්නවා.
ඒක තමයි අරමුණ මම හිතා.
ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම ඔබතුමාට ගරු මනෝගණේෂන් මහත්මයා කියපු කාරණයට මම සම්පූර්ණයෙන් එකඟයි. මේක එක සැරේ කරන්නේ නැතුව ගරු කතානායකතුමනි මම අදියර දෙකකදී කටේ ඉදිරිපත් කරන්න කටයුතු කරේ. මේ පිළිබඳව ඔබතුමාලගේ අදහස් ලබාගෙන ඒකට ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි කෙටුම්පත හදාගන්න එක අපිට දවසක දෙකක වැඩක්. අපි බොහොම ඉක්මනට ඒක කටයුතු කරනවා.
බොහොම ස්තුතියි ඒරාන් වික්‍රමරත්න මහත්මයා.
ස්තුතියි. අපි කියනවා ලංකාව ඇවිල්ලා ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ කියන.
Order please, deputy speaker will take the chair.
ස්තුතියි. සඳහන් කරනවා ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. නමුත් ඇත්තටම මත්ද්‍රව්‍ය සඳහා ප්‍රතිනැවුගත කිරීමේ මධ්‍යස්ථානයක් වෙලා තියෙන්නේ. දැන් මේක අද ඊයේ නෙමේ, මේක 2005 the UN South Asia Regional Profile report said, and I'm quoting, over the past decade Sri Lanka has been used as a transshipment point for heroin from Southwest Asia and India to other destinations outside the subcontinent. The most significant drug problem is the trafficking of heroin from India for local consumption. It was debated, menna meka thamai hondata mahaganna one de, it was debated whether some powerful politicians are behind and involved in drug trafficking which handicaps the combating of drugs. Tha meka kiyanne කවුරුත් නෙමෙයි, මේක එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වෙන්නේ අවුරුදු 20කට උඩදී මේ ප්‍රශ්නය. පාටලි සම්පික රණවක මන්ත්‍රීතුමා සව කීප දෙනෙක් එක්ක ඊයේ ගිහිල්ලා තියෙනවා වැලිකඩ බන්ධනාගාර දෙකටම. ඒකේ ඉන්නවා 800ක් ඉන්න ඕනේ තැන 5000ක් ඉන්නවා මත්ද්‍රව්‍යයට සම්බන්ධ හිරකරුවන් ඉන්නවා කියලා කියනවා. මම මාසෙකට උඩදී ඇමතිතුමා මම ගියා වීරවිල විවෘත සිර කඳවුරට මම ගියා. මං එතනට ගිහිල්ලා පොඩ්ඩක් වටේට ඇවිද්දා මම හොඳට ඒක පිළිගත්තා. මං ඇත්තටම කියන්න ඕනේ ඒ සිර කඳවුර හොඳට කලමනාකරණය කරනවා කියලා සඳහන් කරන්න ඕනේ. හොඳ වැඩක් කරපුවාම රජයේ සේවකයෙක් අපේක හොඳයි කියලා කියන්න ඕනේ. හොඳට කලමනාකරණය කරනවා. එතකොට මම එතනට ගියේ මේ සිරකරුවන්ගේ ආහාර කාමර වැසිකිලි බලන්න ඒ අයට ඒ පහසුකම් තියෙනවද කියලා බලන්න එතනට ගියේ. මට මතකයි සරත් ෆොන්සේකා අපි හිටම හමුදාපති හිරේ ඉන්නකොට ගියාම දවසක් මට එතුමා කිව්වා සරත් ෆොන්සේකා මේතුමා කිව්වා ඉරාන් මාව නෙමෙයි ඉරාන් ගිහිල්ලා බලන්න උදේට වැසිකිලි 8ක් තියෙනවා 2000ක් විතර පෝලිං ගහලා ඉන්නවා කියලා. ඉතින් ඔය හේතුව නිසා තමයි මම එතනට ගියේ විවෘත කඳුලට. 450ක් විතර සිරබාරේ හිටිය 90%ක්ම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වැරදි වලට තමයි එතන හිරබාරේ සිටියේ. ඉතින් මම වටපිට බලාගෙන ඉන්නකොට මට අන්තිමට එතන ඉන්න ප්‍රධානියා පොඩ්ඩක් මෙහෙම එකක් කිව්වා. මම පාඩමක් ඉගෙන ගත්තා. එතුමා මට කිව්වා මට අපිට පහසුකම් නම් ඕනේ නැහැ ඔක්කොම තියෙනවා. ඔබතුමන්ලාට පුළුවන් ද එක දෙයක් කරන්න? ඔබතුමන්ලාට පුළුවන් නම් මේ රට ගේන මත්ද්‍රව්‍ය නතර කරන්න. ඔබතුමන්ලාට පුළුවන් නම් අපි ඉතුරු ටික බලා ගන්නම් කියලා කිව්වේ. කෙලින්ම ඇඟිල්ල දික්කලේ අපිටයි ඇඟිල්ල දික්කලේ අපේ වගකීම අපි ඉෂ්ට කළොත් ඒ අයට පුළුවන් කියලා මේ සිරබාරය ඉතුරු කරන කරන්න. එතුමා ඒ අවස්ථාවේදී පිටසක් කතා කරනකොට දැනගන්න ලැබුණා අපි ඔක්කොම සිරගෙවල් වල 13500ක් හරි ওই වගේ සංඛ්‍යාවක් අපිට රඳා ගන්න පුළුවන් කියලා. නමුත් 30000කට වැඩිය මේ සිරගෙවල් වල ඉන්නවා කියලා. හුඟක් අය ඉන්නේ මේ මත්ද්‍රව්‍ය කුඩු ගැනීම නිසා සම්බන්ධ දේවල් වලට තමයි මෙතන සිටින්නේ. ඉතින් අපි දැන් ප්‍රතිනැව් ගත කිරීමේ මධ්‍යස්ථානයක් විතරක් නෙමෙයි මේ වාර්තාවේ අනුව කියනවා ලංකාව අවසන් ගමනාගමන ස්ථානයකුත් වෙලා තිනවා කියලා. එච්චර බරපතලයි මේ ප්‍රශ්නය, මේ ගැටලුව එච්චර බරපතලයි. ඉතින් අපිට වාකීමක් තියෙනවා මොනවද අපි මේක ගැන කරන්න යන්නේ. දැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හරිද human smuggling මිනිස් ජාවාරම තිනවා, ත්‍රස්තවාදයට මේක සම්බන්ධයි, අනිත්‍යානුකූල ගනුදෙනු වලට, ඒ වගේම අපනායන ආනායනට, ට්‍රේඩ් වලට, කළුසල්ලි හුවමාරුට, සොරකමට, මර්ධනයට, ජීවිතය නැතිකර ගැනීමට, ඒ වගේම මිනිමැරුම් වලට, ලිංගික අපරාධ වලට, ගණිකා වෘත්තියට මේව සම්බන්ධයි. මේව අපි ගණනය කරලා නැහැ, නමුත් මේක සම්බන්ධයි. ඒකයි මේකට අපි තිත තියන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍ය දුර්වල වෙනවා, හුඟක් අයගේ සෞඛ්‍ය දුර්වල වෙනවා, මානසික රෝග, ස්ට්‍රෝක්, හෘද වස්තු ආබාධ, පිළිකාව, ගැස්ට්‍රෝ ඉන්ටෙස්ටිනල් රෝග වෛද්‍යවරු කියන හුඟක් දේවල් කියනවා. ඉතින් මේකේ බලපෑම හරියටම ගණනය කරලා නැහැ. ඒකයි මේකට අපි කොහොම හරි මේකට තිත තියන්න ඕනේ. එතකොට ලංකාව ඇවිල්ලා මේ තුමෙනි අපි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගිවිසුම් ආපම ඔක්කොටම අත තියෙනවා, අත්සන් තියෙනවා. ඇති අපි මත්ද්‍රව්‍ය පිළිබඳ සම්මුති 1961 ඒකට අත්සන් තිබ්බා. මනෝවිද්‍යාත්මක ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා 1971 අත තිබ්බා. ඊට පස්සේ අපි ගිහිල්ලා නීති විරෝධී ජාවාරම් මත්ද්‍රව්‍ය සහ මනෝවිද්‍යාත්මක ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට 1988 ගිහිල්ලා අත්සන් කළා. ලංකාවේ තියෙනවා හුඟක් ඒවා. පිනල් කෝඩ් එක තියෙනවා. ඒ පිනල් කෝඩ් එකට අමතරව අපරාධ ක්‍රියා පටිපාටි පනත තියෙනවා, ප්‍රොසිඩියුරල් ඇක්ට් එක තියෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා මේ විශ්ව ද්‍රව්‍ය අභින්හා අන්තර් ආදායක ඖෂධ වර්ග ආඥා පනත තියෙනවා. තව හුඟක් දේවල් තියෙනවා, මම කියන්න යන්නේ නැහැ. මුදල් පිළිබඳ ඒවා තියෙනවා. ඔක්කොම මේකට සම්බන්ධයි. ඒ ආයතනත් තියෙනවා හැමතුමෙනි. ආයතන තියෙනවා කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම පොලිස් නාකොටික්ස් බියුරෝ එක තියෙනවා, ඩේන්ජරස් ඩ්‍රග්ස් බෝඩ් එක තියෙනවා, රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව, මේ ඔක්කොම ආයතනත් තියෙනවා. නමුත් වැඩි වෙලා තියෙන්නේ ප්‍රශ්නය. ඕකයි අපිට තියෙන ගැටලුව. මම අගය කරනවා අලුත් නීති ගේනකොට, රෙගුලාසි ගේනකොට ඒක අගය කරනවා. අපේ සභා විපක්ෂ සභානායකතුමා ඒක සඳහන් කළා අපි විරුද්ධ නැහැ අපි ඒකට සහයෝගය දෙනවා කියලා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ක්‍රියාකාරකමේ ප්‍රශ්නයක් තියෙනවා. මේක වැඩි වේගෙන යනවා. අපි නීති හදනවා, හොඳ නීති හදනවා, දූෂණ විරෝධී පනතක් ගෙනාවනේ අපි. හොඳ නීතියක් හදාගත්තා. අපි සහාය දුන්නා ඒකට. මේ හොරු අල්ලන්නේ නැති ප්‍රශ්නේ තමයි තාම අපිට තියෙන්නේ. හරිද? හොරු අල්ලන්න ඕනේ. මේක නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්තම් මේක වෙන්නේ අන්තිමට පාරේ ඉන්න එක්කෙනාව අල්ලගෙන යනවා. පාතාල ලෝකේ එක්කෙනෙක් ඉඳලා හිටලා අහුවෙනවා. නමුත් මේක ගනුදෙනුව කරන පුද්ගලයා අහුවෙලා නැහැ. පිටරට ඉන්නවා සමහර ශ්‍රී ලාංකිකයන් ඒව කරන. ඒ වගේම මේ රටේ ඉන්නවා දේශපාලඥයන් ඉහළ නිලධාරීන් මේකේ සිටිනවා. දැන් මම දන්නවා දේශපාලනයෙන් කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනකොට මතට තිත කියලා කිව්වේ. නම් මන් දන්නේ තිත කොහෙට ගියාද කියලා. මත කොහොම වෙච්චත්. හරිද? ඊට පස්සේ මෛත්‍රීපාල සිනිසේන ජනාධිපති වෙනකොට කිව්වා මරණ දඬුවම් දෙනවා කියලා කිව්වා. මට මතකයි ගිහිල්ලා අර එල්ලුම් ගහට අර එල්ලෙන මිනිහෙක් ඕනේ නේ අර එල්ලන කෙනෙක් ඒ කෙනෙකුත් බඳව ගත්තා. මොකද්ද? අලුගෝසෙකුත් බඳව ගත්තා. හරිද? ආණ්ඩුව කෙනෙක්ද? ඒ කෙනෙක් බඳව ගත්තා. හැබැයි ඊට පස්සේ මොනවද කළේ? මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලඥයෙකුට සම්පූර්ණයෙන්ම නිදහස් කළා. දැන් මේක කියන්නේ ඉරාන් වික්‍රමරත්න නෙමෙයි. මේක කියන්නේ චරිනි පටබැඳිගේ ඔන්රරි ඇසෝසියේට් රිසර්ච් ෆෙලෝ ඔෆ් ది ඉන්ස්ටිටියුට් ඔෆ් නැෂනල් සිකියුරිටි ස්ටඩීස් ද ප්‍රීමියර් තින්ක් ටැන්ක් ඔන් ඩිෆෙන්ස් අෆෙයර්ස් ඉන් දිස් කන්ට්‍රි. එතුමිය මේක සඳහන් කරන්නේ. මේක ඇත්තනම කළා කියලා. එතුමිය මේක සඳහන් කරනවා. මේ මම කියන මේ ආටිකල් එක ඕන එකෙන් බලන්න පුළුවන්. ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ ඔක තියෙනවා මම කියන ආටිකල් එක. ගිහිල්ලා බලන්න. හරි, එතකොට මේ දේශපාලනයෙන් වෙච්ච වැඩකුත් නැහැ. කිසිම වැඩක් නැහැ. ඉතින් මම දන්නවා ඇමතිතුමනේ ඇමතිතුමා ලොකු ගැටළු ප්‍රශ්න මෙතන තියෙනවා. මේක කොහොම හරි අපි ඔක්කොම එකතු වෙලා මේක අවම කර යුතුයි. ඉතින් ප්‍රධාන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ඔබතුමා මේ ප්‍රශ්න දෙකට තම උත්තර දෙන්න වෑයම් කළේ. එක ප්‍රශ්නයක් අපි එකඟයි. ඔබතුමා රෙගුලාසියෙන් කාලය සීමා කරලා තියෙනවා. එතකොට මේක අධිකරණ ගබඩාව හෝ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගබඩාවට ගියොත් තවා ගන්න ඒ ඖෂධ වර්ග නැවත වෙළඳපොළට එන එක අවම කරගන්න වාර්තාව ලබා ගන්න ඕනේ. ඒ වාර්තාව ලබා ගන්න ඔබතුමා කාලය සීමා කරලා තියෙනවා. ඒක අපි කියන හිතර හොඳයි කියලායි. ඒක හුඟක් හොඳයි. මොකද නැත්නම් ඒක නැතුව වෙළඳපොළට යනවා කියන එක. ඉතින් විනාශ කිරීමට පරිසරයේ ප්‍රශ්න ගැන කතා කළා. කොහොම හරි ඇමෙතිතුමනි පරිසර හානි වෙනවා. ඊට වැඩිය ලොකු හානියක් වෙනවා මේක තියාගෙන හිටියොත්. හුඟක් වෙලාවට පරිසරවේදීන් බලන්නේ ඒ පටු දෙය පමණයිනේ. අපිත් පරිසරයට හිතකාමී. අපි පරිසරයට හිතකාමී. නමු ජීවිත නැතිවීමට ජීවිත නැති වෙනවා. මේක වැරදි ලෙස තේරුම් ගන්න එපා. මෙතන මේ සිය ගමන් නැති වෙන ජීවිත නෙමෙයි, දහස් ගණනින් ජීවිත නැති වෙනවා. දහස් ගණනින් ජීවිත නැති වෙනවා. ඉතින් ඒක නිසා ක්‍රියා කළ යුතුයි. දෙවනි ප්‍රශ්නේ ඇවිල්ලා ඔබතුමා අර කිව්වේ අපේ දැන් මේක වාර්තාව එව්වහම මේක මෙතන සභානායකතුමා නැහැ. මෙති වෙලත් හිටියා. සභානායකතුමාම මේක කියයි. රස එව්වහම ඒ පරීක්ෂණේ රස පරීක්ෂණේ ලබා ගන්න දියාරු කරපු වාර්තාවක් එවනවා. එතුමායි කිව්වේ මේක. එතුමම කියයි. දියාරු කරපු වාර්තාවක්. ඉතින් ගැටලුවක් තියෙනවා. එකක් කැවිලා වෙළඳපොළට යන එක. වාර්තා පිළිබඳව මොකද සැකයක් සමහරවට ඇති වෙලා තියෙනවා. අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. ආණ්ඩුවේ විපක්ෂය සාකච්ඡා කරලා තියෙනවා. සැකයක් ඇති වෙනවා. එතකොට මේකේ තියෙන ගැටලුව ඇවිල්ලා ජාතික අන්තරායක පාලක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පිළිගත් අසනක පැවතුනත් ඒ සඳහා එක වාර්තාවක් ලැබෙන්නේ. එක වාර්තාවක් ලැබෙන්නේ. ඉතින් මේක තර්ක කරපුවාම නීතිපති දෙපාර්තමේන්තුව අපිට කියනවා වාර්තා දෙකක් ලැබුණොත් එතකොට ඒ දෙක සමසම නැත්තම් එතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එක වාර්තාවකම ගමු කියලා. ඉතින් මම නම් යෝජනා කරන්නේ හැමෙතුමෙනි මේක දිහා නැවත බලන්න කියලා. මේක දිහා නැවත බලන්න. අපි වෛද්‍යවරයෙක් ළඟට යනවා. අපි ගන්නවා අපේ ලේ දීලා වාර්තාවල් ගන්නවා. වාර්තාවල් ගත්තාම ටික මොලේ තියෙන එක නම් මොනවද කරන්නේ? සෙකන්ඩ් ඔපිනියන් එක ගන්නවනේ. යනවා තව තැනකට පරීක්ෂණය ගිහිලා අරගෙන සෙකන්ඩ් රිපෝට් එකත් ලබාගෙන බලනවා දෙක එක හා සමානද? වෙනසක් තියෙනවා නම් එන ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට තේරෙනවා. එතකොට අපි එතනින් තව ක්‍රියාමාර්ගයකට යනවා. මගේ මතය ඇවිල්ලා එතුමෙනි මේක සීමා කරන්න එපා. මේක සීමා කරන්න එපා එක වார்த்தාවකට. මොකද එතන මිනිස්සුන්ට තියෙනවා අවදානමක් තියෙනවා. ඉතින් මම කියන්නේ වාර්තා දෙකක් ලබා ගන්න එකට ක්‍රියා කරන්න කියලා. ඒ ක්‍රමය හදන්න කියලා මම ඉල්ලනවා. මට ලබා දුන්න කාලය නිසා මම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ඔව් ගරු අධිකරණ මැතිතුමා.
මම ස්තුතිවන්ත වෙනවා ගරු ඉරන් වික්‍රමරත්න මැතිතුමාට. ඔබතුමා මතු කරපු කාරණය ඇත්ත වශයෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එහෙම ආවට ගියාට වார்த்தාවක් දෙන්නේ නැහැ. එතන තියෙන ක්‍රමවේදෙම එක නිලධාරිවරයෙක් හෝ නිලධාරිනියක් විසින් නෙවෙයි කරන්නේ, තනියෙන් නෙවෙයි කරන්නේ. මේක අධීර කීපයකට ගිහිල්ලා අවස්ථා කීපයකදී මේක තහවුරු වුණාට පස්සේ තමයි වார்த்தාවක් විදිහට මේ අධිකරණයට එවන්නේ. අනිත් එක මේ ඔබතුමා කිව්වා මෙතන මත්ද්‍රව්‍ය කලාපයක් බවට, මේක සෙන්ටර් එකක් වෙලා කියලා. මේක කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතුන දෙයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනේ. 2000 ඔබතුමාට මතක ඇති 2015 මම UNODC එකට කතා කරලා, United Nations Office of Drugs and Crimes, ඒගොල්ලන්ගේ කලාපීය කාර්යාලය මේ ලංකාවට ගේන්න ඕන කියලා ඒගොල්ලන්ගේ එකඟතාවයකට ඇවිල්ලා ඇත්ත වශයෙන්ම తాවකාලිකව කාර්යාලය පටන් ගත්තා. මම දන්නේ ඊට පස්සේ කාලෙకి ඒක උනන්දුවක් දක්වපු නැති නිසා ඒක වෙන තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි මේ අවුරුදු දෙකකට කලින් විශේෂ කාර්යසාධක ඒකකයක් කාර්යංශයකුත් අපි හැදුවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව වැටලීම් කරන්න. ජනාධිපති කාර්යාලයත් මහජන ආරක්ෂක අමාත්‍යංශයත් අපේ අමාත්‍යංශයත් එකට එකතු වෙලා ඒකේ නාවික හමුදාපතිතුමා ප්‍රධානීය විදියට කරලා ඇත්තටම එතුමාලා විශාල සේවයක් කරනවා. ගරු මන්ත්‍රීතුමා අපිටත් තියෙනවා මෙතන ප්‍රායෝගික ප්‍රශ්න. අපේ පාලනයෙන් තොර දැන් ඊයේ පෙරේදා ගරු නියෝජ්‍ය කතානායකතුමනි නාවික හමුදාව බොහොම අමාරුවේ මහන්සි වෙලා මහමූදේ බෝට්ටුවකදී කිලෝග්‍රෑම් හෙරොයින් කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් අල්ලන් ආවා. ඒ ටික අල්ලගෙන ඇවිල්ලා ඒ පිළිබඳව නීතිපතිතුමා මහාධිකරණයේ අධිචෝදනාවක් ඉදිරිපත් කරා. එතකොට ඒ සම්බන්ධව නාවික නිලධාරීන් සියලු දෙනා සාක්ෂි දුන්නා. නමුත් කොළඹ මහාධිකරණයේ මහාධිකරණ නියෝගය තීන්දුව දුන්නා චුද්දිත ඔක්කොම නිදහස් කරලා. ඉතින් මහාධිකරණයෙන් කියනවා මේ පොලිසිය සාක්ෂි විශ්වසනීය නැහැ කියලා. ඉතින් අපිට මේක ගැටලුවක්. අපිට තේරෙන්නේ නැහැ. ඒක පොලිසිය සාක්ෂියක් අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඇල්ලුවේ නාවික හමුදාවෙන්. අල්ලපු සියලු නිලධාරීන් සාක්ෂි දුන්නා. පොලිසිය කරේ මේක ඒගොල්ලන්ගේ අර සාමාන්‍ය ක්‍රමවේදය අනුව මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවලා ඊට පස්සේ නඩු පවරන්න නීතිපතිට වාර්තා දීම. එතකොට පොලිසිය යම් නිලධාරියෙක්ගේ කට උත්තරයක පොඩි පරස්පර විරෝධතාවයක් තිබුණායි කියලා මේ කිලෝ 300කට ආසන්න හෙරොයින් අල්ලපු මහා පරිමාණ මේ ව්‍යාපාරිකයෝ කුඩු මුදලාල්ලා නිදහස් කරා. දැන් නීතිපතිතුමා ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපේ පැත්තෙන් කළ යුතු දේවල් අපි කරනවා ගරු කතානායකතුමනි. අපේ පාලනයෙන් තොර මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිත් විශ්වාස කරනවා මේ අධිකරණයකින් තීන්දු දෙනකොට ප්‍රවේශංකාරී විදියට දිය යුතුයි කියලා. දැන් කිරියල්ල මෙතුමා තක්ක නැගුවෙත් ඒ වගේ ප්‍රශ්නයක් නේ. ඉතින් මීට කලින් අපි අධිකරණයේ ওই mantriwari වත් කිරීමේ නඩු සම්බන්ධව මමත් පිනිදලා තියෙනවා විශාල සංඛ්‍යාවක්. ඉතින් නියමිත කාල සීමාවට තීන්දු දුන්නා. ඉතින් දැන් මේ කාරණේ පිළිබඳව එතුමා කිව්වට මට අධිකරණයට කියන්න බෑ ගිහිල්ලා. මට නියෝග දෙන්න බෑ. ඉල්ලීම් කරන්න අයිතියක් නැහැ. එතකොට මට මම කන්ටෙප්ට් කෝට් කියලා මාව චාර්ජ් කරන්නත් පුළුවන්. ඉතින් මට කරන්න පුළුවන් එකම දේ ඔබතුමා අද මේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය මම ගරු අගමිනිස්තුමාගේ අවධානයට යොමු කරන්නම්.
බොහොම ස්තුතියි ගරු මහත්තයා. ගරු ජයන්ත වීරසිංහ මහත්තයා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. ස්තුතියි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු අධිකරණ ඇමතුමාට මේ වගේ ඉතා වැදගත් 52ක් ඉදිරිපත් කිරීම ගැන. ඒකම ගරු ලක්ෂ්මණ කිරියල්ල මැතිතුමා ගත්ත ස්ථාවරේ මම ඉතාම අගය කරනවා. එතුමා මේකේ තියෙන වැදගත්කම බලලා මේවට විරුද්ධ නොවන බව දන්වා සිටියා. මම ඉතාම සතුටු වෙනවා මේ සම්බන්ධයෙන්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව මට කතා කරන්න සම්පූර්ණ අයිතියක් තියෙනවා, හැකියාවක් තියෙනවා. මොකද මේක ක්‍රිමිනල් නීතියට බලපාන 52ක් අද මහාධිකරණයේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම ජනාධිපති නීතිඥවරයා වශයෙන් මේ පිළිබඳව මට සෑහෙන අත්දැකීම් තිබෙනවා. ඒ නිසායි මම ඉස්සෙල්ලාම ගරු අධිකරණ ඇමතුමාට ස්තුතිවන්ත වෙන්නේ. අවුරුදු 100ක පමණ කාලයක් ගේන්න බැරි වෙලා පැත්තක දාලා තිබිච්ච නීතියක් 1979 අපරාධ නඩු විධාන සංග්‍රහය ගෙනාවට පස්සේ එතන ඉඳලා අවුරුදු 45ක් යනකන් කිසි කෙනෙක් මේක දිහා බැලුවේ නැහැ. මේ පනත බලනකොට මං ඉස්ලාම කියන්නේ අර දඬුවම් කාලේ හිලව් කිරීමේ පනත ගැන කියන්නේ. මේක බොහොම වටින පනතක්. මම දැකලා තියෙනවා මගේ අත්දැකීම් අනුව කොච්චර කාලයක් මිනිස්සෙක් ඉන්නවද රිමාන් බාරේ ඉඳලා නැවත දඬුවම් විඳිනවා අවුරුදු 10ක් 15ක් 18ක් 20ක්. දැන් අපි කවුරුත් දන්නවා උසාවියෙන් නඩුවකට ආවහම කෙනෙක් ඒ පුද්ගලයාට බෑනේ නඩුව කල් දාගන්න. ඒ පුද්ගලයා විත්තිකූඩුවේ වාඩි වෙලා ඉන්නවා නඩුව කල් යන එක හෝ ගන්න එක ගරු අධිකරණයට බාරයි. එතකොට අවුරුදු 5ක් 10ක් විතර මේක කල් යනකොට අර විත්තිකාරයා මොකද කරන්නේ? මිනිහා විත්තිකූඩුවට උදේ නැග්ගා දවල්ට බැහැලා යනවා. ඒ මනුස්සයා මොනව කරන්නද? ප්‍රමාදය ගැන. දැන් විත්තිකාරයෙකුට කියන්න පුළුවන්ද මගේ නඩුව ප්‍රමාද කරන්නේ කියලා ඉල්ලන්න පුළුවන්ද? මගේ නඩුව ඉක්මනට ගන්නේ කියන්න පුළුවන්ද? බෑ. ඒක තනිකර තියන්නේ අධිකරණය මත. එතකොට ප්‍රමාදයක් තියෙනවා නම් එහෙනම් ඒ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රමාදයක් එතන තියෙනවා. අන්නෙම නිසා ගරු අධිකරණ ඇමතුමා මේ ගෙනාපු පනත බොහොම වටිනවා. මොකද මේ පනත අනුව පැහැදිලිව ප්‍රමාදයකට විත්තිකාරයෙක් වග කියන්න නැත්තම් වග කියන්නේ නැත්තම් ඒ ප්‍රමාදය ඇතිවෙනවා නම් අවුරුදු 5ක් 10ක් නඩුවක් කල් ගිහිල්ලා ප්‍රමාදයක් ඇති වෙනවා නම් එතකොට ඒ කාල සීමාව අඩු කළ යුතුමයි. ගරු අධිකරණ ඇමතුමනි මම මේකේ තව ඉතා හොඳ කොටසක් දකින්න ඔබතුමා ගෙනලා තියෙන මේ පනතේ මේකේ අර එපීල් උසාවියේ මම මේකේ වටි ඔබතුමාගෙන් දැනට දීලා තියෙන පනතේ 6 වෙනි වගන්තිය මේ අන්තිම පිටේ මේක තියෙන්නේ. බොහොම හොඳ වගන්තියක් ඔබතුමා ඉදිරිපත් කරලා තිනවා. අභියාචනාධිකරණය ගිහාම අභියාචනාධිකරණයට අයිතිය දීලා තියෙනවා මහාධිකරණයෙන් නොකරපු දේ සලකලා බලලා කටයුතු කරන්න. මොකද අපි දන්නවා අභියාචනාධිකරණයට යන්නේ මහාධිකරණය. මේ වගන්තිය මම හුඟක් අගය කරනවා. මොකද මහාධිකරණයට බැරි වෙච්ච එකත් හිලව් කරලා කටයුතු කරන්න අයිතිය තිබෙනවා අභියාචන අධිකරණයට. දැන් මෛත්‍රණ එක එක්තරා මන්ත්‍රීවරයෙක් එක ප්‍රශ්නයක් යොමු කරා මේ බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නෙවෙයි නේද මෙතන. මෙතන ගරු අධිකරණ ඇමතුමා කියපේක හරි. මෙතන බරපතල වැඩද අනිත් වැඩද කියලා ඕනේ නැහැ. රිමාන් භාරයේ වහලා දාලා තියෙන එකම දඬුවම. අපි ඒව දැකලා තියෙනවා. මිනිස්සු මිදින දේවල් දැකලා තියෙනවා. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා රිමාන් බහරේ කියලා ඉවරලා කෑම එක ගේනකොට මේ හරක් මස් ලාඩන් එක කපලා ගියේ. මගේ ඇස් දෙකට මම දැක්කා. අපි රිමාන් වලට ගිහිල්ලා තියෙනවා මේවා බලන්න. මේ මැල්ලුම් එකේ තියෙන තනකොළ. එතකොට මේවා කවදාක්වත් කාටවත් වැසිකිලි පහසුකම් ඇතුලේ ඉන්න තියෙන පහසුකම් මේවා තියෙනවද? ඒවා ගිහිල්ලා බලන්න. ඉතින් එම නිසා කොච්චර කවුරු මොනවා කිව්වත් රක්ෂණ භාරයේ වහලා තියෙනවා නම් මිනිහෙක්ව ඒ කාල සීමාව අඩු කිරීම ඉතාම සාධාරණයි. ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමාට මම ඒ ගැන ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි ඉතාම සාධනීය ලෙස ගරු ලක්ෂ්මණ කිරියල්ල ඇමතුමත් දැක්කේ. දැන් මට මොහොතක් දෙන්න අර හෙරොයින් සම්බන්ධව ඔබතුමා ගෙනලා තියෙන පනත ගැන කියන්න. ඒක ඉතාම අගය කරනවා. බොහොම වටිනවා. මොකද ඒකට හේතුව මේ මද්‍රව්‍ය අල්ලලා ගෙනාවාම අපි නිතරින්ම දකින දෙයක් තමයි ඕක ඇතුලේ ඉන්න ඇයින් විකුණ ගන්න. ඒක මේ ඒක වෙලා මේ උසාවිවල විශාල ප්‍රශ්නයක් විතර ඇති වෙලා තියෙන්නේ. එම නිසා සුළු කොටසක් ඉතුරු කරගෙන අර ඉන්සිනරේටර් එකක් නැත්තම් අර වනාත විල්ලුවේ දැන් හදන්න යන ඒක ඒවා පුච්චා දමන එක හරියටම හරි. පුළුවන් ඉක්මනින් ඒක කරන්න, පුළුවන් ඉක්මනින් ඒක කරපුවාම මේ ප්‍රශ්නේ එතනින්ම විසඳෙනවා. සුළු ප්‍රමාණයක් තියාගන්න පුළුවන්, අර මේ ඒක ගෙනාපු අන්විලප් ටිකයි ඒ වටික ඉතුරු කරගෙන සුළු ප්‍රමාණයක් තියාගෙන ඉතුරු ටික පුච්චලා දානවා. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා මේක වෙනවා. උසාවියෙන් පන්නනවා, පන්නලි වල විකුණ ගන්නවා. කොහටද මේව යන්නේ? මේව යන්නේ නැවත දරුවන්ට. එම නිසා දරු අධිකරණ ඇමතිතුමනි, ඔබතුමාට මම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ ගත්ත ක්‍රියාමාර්ගයට. මේකෙන් නඩුත් ඉක්මන් වෙනවා, යුක්තිය පසන්දලීමක් බොහෝම ඉක්මනට සිද්ධ වෙනවා අනිවාර්යෙන්. දැන් අපි මෙතන මඩ ගහ ගන්න අවශ්‍ය නැහැ. ලංකාව මද්‍රව්‍ය මේ මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා කින්දමන්ද කියලා. හැම පක්ෂයක්ම, හැම අධිකරණයක්ම හැම වෙලේම උත්සාහ කළ තියෙන මන් දැකපු විදිහට දිනපතා මේවා දකින කෙනෙක් හැටියට මම මේ කියන්නේ. නිකන් ඇවිල්ලා එක එක රිපෝට් කියවන්නේ නැහැ. මං උසාවියේ උදේ ඉඳලා ඊට පස්සේ පාර්ලිමේන්තු වෙන කෙනෙක්. ඉතින් එම නිසා අපි කාටවත් දොස් කියන්න ඕනේ නැහැ. මේක මද්‍රව්‍ය මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා, මේ රට අරකයි මේකයි කියලා. ඒක එහෙම වෙලා තියෙනවා නම් ඒ ගරු මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වෙනවා අපේ අවධානය යොමු කළාට. නමුත් මේකට මේ දේශපාලඥයන්ට මඩ ගහන්නවත් එහෙම අවශ්‍ය වෙන තැනක් නෙවෙයි.
ගරු මන්ත්‍රීතුමා තමයි මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා. මං ඉක්මනට යනවා. අපි හැම දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳාගත යුතුයි. කොහේ හරි තියෙන වார்த்தාවක් ගෙනලා පෙන්නලා මේ වார்த்தාවේ කියනවා දේශපාලඥයන් නිසා මේ කරන්න බෑ කියලා, ඒව අවශ්‍ය නැහැ. අපි ඔක්කොම එකට එකතු වෙමු. එකතු වෙලා මද්ද්‍රව්‍ය වලට විරුද්ධව අපි සටන් කරමු. ගරු අධිකරණ ඇමතිතුමා ගෙනලා තියෙන මේ පනතේ එකේ මූලාරම්භයක් හැටියට සලකමු. කරලා මේකට ගහමු. එම නිසා මට මේ පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මානියන්.
වාමිසිතේ ගරු මන්ත්‍රීතුමනි, ගරු අනුරාධ ජයරත්න මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක්.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම හිතන්නේ අද දිනේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධනත්, ඒ වගේම විෂ වර්ග අබින්සා අන්තරදායක ඖෂධ පනත යටතේ ඉදිරිපත් වන නියෝග ටික ගත්තත් නියෝජ්‍ය කතානායකතුමනි, අද රට හැටියට එක්තරා විදිහක අත්‍යවශ්‍ය සංශෝධනයන් කිහිපයක් ඉදිරිපත් වන අවස්ථාවක්. මේකෙදී පනත සහ ඉදිරිපත් වන රෙගුලාසි පිළිබඳව ගරු අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ ගරු අමාත්‍යතුමා විස්තර කරා. මීට අමතරව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක කාරණාවක් සිහිපත් කරන්න ඕනේ. මොකද මේකෙදී මේ නියෝගයන් නිකුත් වෙන විෂ වර්ග අබින්සා අන්තරදායක ඖෂධ වර්ග පනත යටතේ ඉදිරිපත් වන නියෝගවල ඒකෙදී බොහෝ විට පෞගිය කාල පුරාවටම සමාජය හැටියටත් විශාල කතිකාවතක් ඇති වුණා. මේ එකතු වෙන මේ කුඩු සහ අනෙකුත් හෙරොයින් මද්‍රව්‍ය එකතු වෙන ප්‍රමාණයන් නැවත සමාජයට ගිහිල්ලා සමාජයේ මේ වලවිවීම පිළිබඳව, ඒ වගේම උසාවිවල නඩු භාණ්ඩ හැටියට තියෙනකොට මේව උසාවිවලින් ගිහිල්ලා අලෙවි කිරීමට යම් පොලිස් නිලධාරීන් සම්බන්ධ වෙච්ච ඒවා පිළිබඳව මෙවැනි කාරණා ගණනාවක් මේකදී ඉදිරිපත් වුණා. ඒ වගේම අපේ ගරු එරාන් මන්ත්‍රීතුමා සිහිපත් කරපු ආකාරයට මේකෙදී අද සමාජය හැටියට අපිට සිදුවෙන විනාශය බරපතලයි. මේක අපේ දරුවන් සමාජය හැටියට මේ වෙලා තියෙන සම්පූර්ණ විනාශය ගත්තහම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද බරපතල අර්බුදයක ඉන්නේ. ඒක අපි බොහොම පිළිගන්නවා. හැබැයි මේකෙදී නඩුවලට පමණක් යොමු වෙලා නඩුවලින් වැරදිකරුවන් කිරීම තුළ පමණක් මේ ප්‍රශ්නය අපිට විසඳගන්න පුළුවන් කමක් නැහැ. ඒකෙදී අද මේ එකතු වෙන ප්‍රමාණය, මම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 11 වෙනි මාසයේ 6 වෙනිදා ගත්ත වාර්තාවකට අනුව තියෙන ප්‍රමාණය විතරක් මම සඳහන් කරන්නම්. කිලෝග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 200ත් අතර ප්‍රමාණයේ නඩු තියෙනවා 58ක් මද්‍රව්‍ය පිළිබඳව. කිලෝ 58ක කිලෝ නඩු 58ක්, කිලෝග්‍රෑම් 1 සහ කිලෝග්‍රෑම් 200 අතර. ඒ වගේම කිලෝග්‍රෑම් 200 සහ කිලෝග්‍රෑම් 1000 අතර ප්‍රමාණයේ නඩු තියෙනවා 8ක්. ඒ වගේම කිලෝග්‍රෑම් 1000ට බර වැඩි ප්‍රමාණයේ නඩු තියෙනවා 1ක්. මේ ඇවිල්ලා නොවැම්බර් 6 වෙනිදා වෙනකොට. එතකොට මේ සියලුම තියෙන කිලෝග්‍රෑම් මේ විශාල ප්‍රමාණයක්. මේ ප්‍රමාණයම ඉවත් කිරීමට පුළුවන් වන ප්‍රමාණයන් හැටියට තමයි වාර්තා වෙන්නේ. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙවැනි නඩු භාණ්ඩ හැටියට මේ විෂ මද්‍රව්‍ය, ඒ වගේම මේ කියන කාරණා අපි රඳවාගෙන තබා ගැනීමම එක්තරා විදිහක බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අද දිනේදී මේක එක්තරා විදිහක සමාජය හැටියට වැදගත් වූ කාරණාවක් බවට පත් වෙනවා. මේ විෂ මත්ද්‍රව්‍ය සියල්ලම මං හිතන්නේ මැයි මාසයේ වෙනකොට, මොකද වනාත විල්ලුවේ මේ වෙනකොට සුවිශේෂී කාරණාවලට යටත්ව ඒ ඉන්සිනරේටර් එක ඒවා විනාශ කිරීම සඳහා වන යාන්ත්‍රණයේ ක්‍රියා ඒ හදන කටයුතු මේ වෙනකොට සිදු වෙනවා. මැයි මාසයේ වෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා අපේ තිරන්නල සමතුමත් ඒ වගේම පොලිස්පතිතුමත් එතුමාලා මේ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වලා ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට මැයි මාසයේ වෙනකොට මේ විනාශ කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සමස්ත මත්ද්‍රව්‍ය පිළිබඳ කියන කාරණාවේදී අද බන්ධනාගාරයේ හැටියට අපි ගත්තත් 60-65ක විතර ප්‍රමාණයක් මේ ඉන්න ප්‍රමාණය ඇවිල්ලත් මත්ද්‍රව්‍යයට සම්බන්ධ වෙච්ච පිරිස. එතකොට එක පැත්තකින් මේකට ඇබ්බැහි වෙච්ච පිරිස අපි පුනරුත්ථාපනය කරන වැඩ කටයුතු ටික කෙරෙන්න ඕනේ. අනෙක් පැත්තෙන් රට ඇතුළේ මේ මත්ද්‍රව්‍ය ගෙනෙන ක්‍රමවේද ටික අපි වළක්වන්න ඕනේ. අපේ ආරක්ෂාව, මහජන ආරක්ෂාව සහ ත්‍රිවිධ හමුදාව මේ වෙනුවෙන් යොදවන්න ඕනේ. දෙවැනි කාරණාව මේ වගේ අපි මේ අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය නැවත සමාජයට එකතු නොවන විදිහේ වූ සුවිශේෂී වූ වැඩපිළිවෙලක් යාන්ත්‍රණයක් අපි සකස් කළ ගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා ඒ සමස්ත ක්‍රියාවලියම හරියට ක්‍රියාත්මක වුණොත් පමණයි අපි ඔය කියපු මත්ද්‍රව්‍ය වලින් තොර වෙච්ච රටක් හැටියට මේ රට අපි ගෙනින්න ඉලක්කයට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන සුවිශේෂී පියවරක් හැටියට තමයි අද දිනේදී මේ රෙගුලාසින් ටික ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බොහෝ විට දන්න කාරණාවක් තමයි අද නඩු කටයුතු වලදී රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන පිරිස බොහෝ කාලයක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. තමුන්ගේ ඇපෑල ඒ අහන අවස්ථාවේදීත් මේ කට්ටිය රිමාන්ඩ් බන්ධනාගාරගත වෙච්ච රඳවියන් හැටියට ඉන්නවා. හැබැයි මේ කාල සීමාව ගරු අමාත්‍යතුමා සඳහන් කරපු ආකාරයට අවුරුදු 5ක වෙන්න පුළුවන්, 10ක වෙන්න පුළුවන්. හැබැයි මෙවැනි කාලයක් ඉඳලා නැවත දඩුවමකට යටත් කරනකොට ඒ කාලයේ සමහර විට දෙගුණ තෙගුණ වෙලා තමයි දඩුවම හැටියට ඒ කණ්ඩායමට ලැබෙන්නේ. ඒ නිසා මේක කොච්චර දුරට සාධාරණද කියන එක පිළිබඳවත් අපිට එක පැත්තක සමාජය හැටියට කතිකාවතක් එක පැත්තකින් ගොඩනැගිලා තියෙනවා. අනික් කාරණාව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට පැවරෙන එක වගකීමක් තමයි බන්ධනාගාරගත වෙන අපිට ඒ එවන රඳවියන් සියලු දෙනා සමාජයේ නිවැරදි පුරවැසියන් බවට පත් කරලා සමාජගත කරවීම පුනරුත්ථාපනය කිරීම වගකීමකුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැවරෙනවා. එහෙම නැතුව මේ කියන පිරිස ඇවිල්ලා අපි කියන මාස 6 හෝ අවුරුද්ද හෝ අවුරුදු 5ක කාලේ රඳවා ගන්නවා, එළියට දානවා කියන මේ සුළු කාරණාවක් නෙවෙයි. ඊට එහා ගියපු හාත්පසින්ම වෙනස් වූ කාරණාවක වගකීමක් අපිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැටියට පැවරෙනවා. ඒ නිසා තමයි අපිට එක පැත්තකින් කර්මාන්තංශය තියෙන්නේ. කර්මාන්තංශය ගත්තාම ගිය අවුරුද්ද වෙනකොට බිලියන 170කට එහා ගිහිල්ලා අපි ආදායම උපයලා තියෙනවා. ඒ රඳවියන් විවිධ කාරණාවලට අපි පුහුණු කරනවා, කුෂිකාර්මිකංශය, ඒ වගේම අනෙකුත් කර්මාන්තංශවල. ඒ වගේම අද වෙනකොට අපේ ගරු අමාත්‍යතුමාගේ උපදේශ පරිදි මේ වෙනකොට කර්මාන්ත ශාලා දෙකක් තුනක් අපි ආරම්භ කරලා තියෙනවා. තව කර්මාන්ත ශාලා කීපයක් ආරම්භ කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා. මහර වගේ බන්ධනාගාරවල මේ මාසයේ විතර වෙනකොට අලුතින් අපිට තව ලංකාවේ පළවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක හදන ත්‍රීවිල් එක හදන සමාගමේ කුෂන් සීට් එක සියල්ලම හදන්න පටන් ගන්න බන්ධනාගාරය තුල. ඒ නිසා උන්ට අලුතෙන් තව නිපුණතාවයක් උන්ට එකතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි බන්ධනාගාරය තුල රඳවා ගන්න එක පමණක් නෙවෙයි, උන් පුනරුත්ථාපනය කරලා නිවැරදි පුද්ගලයන් හැටියට නැවත සමාජගත කරවන වගකීමක් අපිට පැවරෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අර පරණ හිටපු සංකල්ප වලින් එළියට අවිල්ලා මේක අලුත් විදිහට මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳවම අපි අලුත් විදිහට බලලා ඒ පිරිස නැවත හරි සිවිල් පුරවැසියන් හැටියට සමාජයේ නීති රීතීන්ට ගරු කරන නිවැරදි පුරවැසියන් හැටියට අපි සමාජගත කරන වගකීම කළ යුතුව තියෙනවා. ඉතින් ඒ නිසා අර අනවශ්‍ය විදිහට රඳවියන්ව හිරගේට කොටු කිරීම පමණක් අපි ඒක ගැන විතරක් අපි හිතන්නේ නැතුව එතනින් එහා ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන් වෙන අවස්ථාවක් බවට මේක පත් වෙනවා. මොකද ඒකෙදි අපේ ගරු මන්ත්‍රීවරයෙක් මතු කරපු ආකාරයට පාතාලය වේවා, එහෙමත් නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියා වේවා, එහෙමත් නැත්නම් අනිකුත් සුවිශේෂී කාරණාවල ඉන්න සියලු දෙනාට මේක අදාළ වෙනව නෙවෙයි, ඒක විනිශ්චයකාරවරුන්ට තීන්දු කරලා ඒ අදාළ කාලේ එකතු කරනවද, එහෙමත් නැත්නම් සුවිශේෂී කාරණාවල ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියන කාරණා පිළිබඳවත් මේ පනත තුලම අවශ්‍ය කරන නීති රීතීන් සකස් කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තුල එක පැත්තකින් බන්ධනාගාර හැටියට අපි ඇති කරගෙන තියෙන අනවශ්‍ය තදබදයට යම් පැත්තකින් පිළියමක් ඇදේ. ඒ වගේම මානුෂීය කාරණා පදනම් කරගෙන සමහර රඳවියන්ට ඒ අවුරුදු 10ක සමහරට රැඳුම් කාල ලැබෙනකොට ඒ වෙනකොට දඩුවම එනකොටත් අවුරුදු 4ක 5ක කාලයක් ලැබිලා ඉවරයි. ඉතින් ඒ නිසා ඒ උදවියටත් මානුෂීය වශයෙන් යම් වූ සාධාරණයක් මේ පනත තුල ඉටු කරන්නත් පුළුවන්කම ලැබෙනවායි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි නියෝජ්‍ය කතානායකතුමනි ගරු අමාත්‍යතුමා මතු කරපු සුවිශේෂී කාරණාව මේ මේ පනත ගෙන ලද සිට මේක ඉදිරියට ක්‍රියාත්මක වෙනවා හා සමානව පහුගියදී දුන් නඩු තීන්දුවලදීත් සමහර ඇපෑල ක්‍රියාත්මක වෙච්ච කාල තුලදී ඒ බන්ධනාගාර ගත වෙලා රිමාන් රඳවියන් හැටියට හිටපු විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ටත් යම් කිසි විදිහක සාධාරණයක් මොකද මෙතනින් ඉදිරියට එන අයට ඒ සාධාරණය වෙනවා නම් ඒ හිටපු උදවියටත් ඒ සාධාරණය ඉටු කිරීම මම විශ්වාස කරනවා. ඒක සුභවාදී වූ යෝජනාවක් කියලා මම විශ්වාස කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම විපක්ෂයේ හැටියට අපේ ගරු මන්ත්‍රීතුමාලත් ඒකට සාධනීය විදිහට ඒකට ප්‍රතිචාර දැක්වුවා. එතුමාලගේ යෝජනාවත් මම හිතන්නේ ඒක. ඒ නිසා ඒ යෝජනාවත් කඩිනමින් මේ පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා ගරු අමාත්‍යතුමා අපි කටයුතු කරනවා කියන එකත් සිහිපත් කරමින් මේ වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීම සහ මේ වෙනුවෙන් සහයෝගය එකතු කරපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම ලියට වෙනවා.
බොහොම ස්තුතියි. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දේනුවර කියවීම සභාවකද?
අයි.
කාරක සභාව. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
ආයේ.
දෙවන වගන්තිය සභාව එකඟද?
ආයේ.
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයේ.
හතරවන වගන්තිය සභාව එකඟද?
ආයේ.
පස්වන වගන්තිය සභාව එකඟද?
ආයේ.
හයවන වගන්තිය සභාව එකඟද?
ආයේ.
හත්වන වගන්තිය සභාව එකඟද?
ආයේ.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයේ.
නාමයේ සභාව එකඟද?
ආයේ.
පාර්ලිමේන්තුවේ යළි එක්රැස්. පනත් කෙටුම්බත කාරක සභාවදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කියෙම ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පනත් කෙටුම්පත තුන්වෙනි වර කිය යුතුයි යෝජනා කරමු.
සභාව එකඟද?
ආයි.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ විෂයාංක 2 අධික අනුමත කිරීමට සභාව එකඟද?
අයේ.